එතකොට අපි එහෙනම් දැන් දෙවෙනි ප්‍රශ්නෙට වියනගමු.
ලෙසුවමින් දෙන්වන් රවටා මා පෙන්කල ජනපද කල්යාණීට හිමියනි මට කල නොහැක නිගා නවදලි හේනක පෑවවැඳිරිරුව ලෙසුවමින් දෙන්වන් රවටා මා පෙන්කල ජනපද කල්යාණීට හිමියනි මට කල නොහැක නිගා සුරංගන රූසිරු දුටිමි හැඳින් ලෙස දෙන්වන් බඳුන් පුරා සුරංගන රූසිරු තුටිමි හැඳින්නේමි සිත් ලෙස දෙන්වන් බඳුන් පුරා මා හඳුනන මගේ හදගත් කලනිය මට නුදුරුයි සුරඹුන්නට වඩා නවදලි හේනක පෑව වැඳිරිරුව ලෙසුවමින් දෙන්වන් රවටා මා පෙන්කල ජනපද කල්යාණීට හිමියනි මට කල නොහැක නිගා සුවපත් කරලනු නොහැකිය සෝලතැවුල් දෙයි රැයද දිවා මාසිත සුවපත් කරලනු නොහැකිය සෝලතැවුල් දෙයි රැයද දිවා නෙත දුටු සුරංගන ඌසිරු කුමටද හද දුටු ජනපද කලන නිසා නවදලි හේනක පෑව වැඳිරිරුව ලෙස උවමින් දෙන්වන් රවටා මා පෙන්කල ජනපද කල්යාණීට හිමියනි මට කල නොදැක නිගා
එහෙනම් අපි පළවෙනි පත්‍රයේ දෙවැනි ප්‍රශ්නයට පියමනිමු. පළවෙනි පත්‍රයේ දෙවැනි ප්‍රශ්නයේ විදිහට ඔබට ලැබෙන්නේ ගද්‍ය කොටසක් දීලා ඒ තුලින් ප්‍රශ්න හතරක් ඔබට ලැබෙනවා. ඒ ප්‍රශ්න හතරට පිළිතුරු දීම හෝ ඉතන නැතහොත් කියලා දාලා තියෙනවා. ඒ නැතහොත් පද්‍ය පන්තියක් දෙනවා. ඒ පද්‍ය පන්තියෙත් ප්‍රශ්න හතරක් තියෙනවා. ඒ ප්‍රශ්න හතරට ඔබ පිළිතුරු ලිවිය යුතුයි. එහෙනම් අපි බලමු මුලින්ම ගද්‍ය පාඩයක් ඔබට මම කියවනවා. ඒක ඔබේ පෙළපොතේ නන්ද තෙරුන්ගේ වස්තුවේ තමයි තියෙන්නේ. ඒතකොට මේ නන්ද තෙරුන්ගේ වස්තුවේ මේ තිබෙන මේ පාඩේ ඔබ හොඳින් ශ්‍රවණය කරන්න. ඒකෙදී ඔබට මේ ලැබෙන ප්‍රශ්නවලට ඔබ කොහොමද පිළිතුරු ලිවිය යුත්තේ කියන එක බොහොම හොඳින් සවන් දීලා පිළිතුර ලියන ආකාරය පිළිබඳව වටහා ගන්න. බුදුහු මේතමේ සන්තක වස්තුවට තමා ආවේනිකව හිමිහෙන් ඉල්වයි. ඒ සම්පත් අරමටන් ඒ මුල්වන ආදීනව මහත මා සර්වඥතා නැමති එක ධනය දීලා ලත්ධන සතෙක් ඇත. මූටන්නේ ධන සතම දෙමි සිතාවදාරා සරියුත් මහතෙරුන් වහන්සේ කැඳවාලා හිම්බාසාරි පුත්‍රයනි තෙල රහල් කුමරු අප අතින් වස්තු ඉල්ලති. මහන වන්නට එන ගමනේ අපලාලා ආරකවල් නැති හේයින් මුන් ඉල්වන සම්පත් තැබුවා නැත. හැමන් ධනයෙක්ම වේද අපට ඒ ඇතිව තිබූ ධන සතම දෙන නියායෙන් තුලූන් මහන කරවයි විධාන කොට මහන කර වූ සේක. මානවීමෙන් සිවුරෙනුන් එක්වැනි වූ සේක. රහල් කුමරුන් මහන වන්නාම සුදවුන් මහරජ්ජුරුවන්ට සෝක බලවත් වීය. රංජුරුවෝ සෝක ඉවසාගත නොහි බුදුන්ට දන්වන්නෝ මුබ වහන්සේ මහන වන්නට නික්මුණු දවස් ඇති සෝකය නන්ද කුමර රහල් කුමර දෙන්නාගේ මුහුණ දන්නාහින් නිවින නන්ද කුමරුන් මහන වූ සෝකය තනි රහල් කුමරුන් මුහුණ දක්නාහෙයින් සන්හුන උන් මහන වූ සෝකය අනික් සංහිඳිවන්නෝ කවුරුද? දරු පෙම් මුණුබුරු පෙම් ඇත්තේ මට මතු නොවන්නේ වේද? කාටත් සරිය මේ කටයුත්ත මා පිළිමඳ හෙයින් කළේමය. ඊට කිම්ද මෙවන් පටන් මහන වන්නට දෙමව්පියන් අනුදන් දරුවන් මහන නොකරන්නට විධානයක් ඇතමැනැවැයි දැන් වූය. බුදුහූත් යහපතැයි ගිවිසිසේක. එතකොට නන්ද තෙරුන්ගේ වස්තුවෙන් ඔබට මේ දීලා තියෙන ඡේදය බොහෝදින් අහලා පුරුදුයි. ඉතින් රහල් කුමරුන් පැවිදි කරන අවස්ථාව සහ සුද්ධෝදන රජතුමා විසින් දෙමව්පියන්ගේ අනුදැක්මින් තොරව දරුවන් මහාන කරන්නට එපා කියන පණිවිඩය දෙන අවස්ථාව තමයි ඒ සද්ධර්ම රත්නාවලියේ නන්ද තෙරුන්ගේ වස්තුවෙන් ඒ දෙන උපදේශය. අපි බලමු මේකෙන් අහන ප්‍රශ්න කොහොමද කියලා. මෙම පාටි සඳහන් පරිදි රහල් කුමරුන් බුදුන් වහන්සේ පසුපස පැමිණී කුමක් සඳහාද කියලා අහනවා පළවෙනි ප්‍රශ්නය. ප්‍රශ්න ටික ඔක්කොම මම කියන්නම් මුලින්. එතකොට ඔබට මතකයේ තියාගන්න පුළුවන් වෙයි. ඔබ එතකොට පිළිතුරක් ගොනු කරන්න බලන්න. බුදුන් වහන්සේ රහල් කුමරුන්ට ලබා දුන් වස්තුව කුමක්ද? අන්න දෙවෙනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්න දෙකට ඔබට ලැබෙනවා ලකුණු 4-4 බැගින්. මීට පෙර නම් ප්‍රශ්න පත්‍රවල මේකෙන් ලැබුණ ලකුණු 5-5. නමුත් දැන් පළවෙනි ප්‍රශ්න දෙකට ලකුණු 4 බැගින් ලැබෙනවා. තුන්වෙනි ප්‍රශ්නය, සුදොම් රජතුමා බුදුන් වහන්සේගෙන් කළ ඉල්ලීම කුමක්ද කියලා අහනවා තුන්වෙනි ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙට ඔබට ලකුණු 6ක් ලැබෙනවා. රහල් කුමරු මහාන කිරීමෙන් තමාට ඇති වූ ශෝකය සුදොම් රජතුමා විස්තර කරන ආකාරය පැහැදිලි කරන්න. එතකොට ඒකටත් දැනන් ලැබෙන්නේ ඔබට ලකුණු 6ක්. මීට පෙර ලකුණු 10ක් ලැබිලා තියෙනවා. ඉතින් මේවා එහෙම තිබ්බට ඔබ හිතන්න ඕන මේවර එන ප්‍රශ්නවලදී මේ ලකුණු 6ට අදාළව තමයි ඔබ පිළිතුරු ලියන්න ඕන. මේ ඡේදය ඔබ හොඳින් කියවලා ඒ ඡේදයේ තියෙන උදාහරණ රැගෙන ඒ වගේම මේ නන්ද තෙරුන්ගේ වස්තුවත් ඔබ හොඳින් මතකයේ තබාගෙන මේවට පිළිතුරු ලියන්න වෙනවා. ඔබ දැන් හොඳින් බලන්න මේවට පිළිතුරු මොනවද තියෙන්නේ, කොහොමද ලියලා තියෙන්නේ. එතකොට අපි ලියන්න ඕන කොහොමද? අන්න ඒකයි ඔබ හොඳින් අවධානය යොමු කරගත යුත්තේ. මෙම පාඨයේ සඳහන් පරිදි රාහුල කුමරුන් බුදුන් වහන්සේ පසුව පැමිණියේ කුමක් සඳහාද? එතකොට එහෙම ප්‍රශ්නයක් අහනවා. තමාට උරුම වස්තුව ඉල්ලා ගැනීමට. එතකොට මේ පාඨයේ දෙන්න දාලා උදාහරණයක් විදිහට නියවට ප්‍රශ්නයක් නැහැ. මොකද උදාහරණත් මෙවර ප්‍රශ්න පත්‍රයේදී බලාපොරොත්තු වුණා. ඒකින්ද ඔබට පුළුවන් උදාහරණත් එතනින් උපුටා කරලා අරන් ටිකක් ලිව්වත් ගමන් මේකට ලියලා ඒ පිළිතුර ගොනු කරගන්න. එතකොට තමයි ඔබට සාර්ථක පිළිතුරක් ඒකින් ගොනු කරන්න පුළුවන් වෙන්නේ. ඒ ලකුණු ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ. බුදුන් වහන්සේ රාහුල කුමනුන්ට ලබා දුන් වස්තුව කුමක්ද? එතකොට බුදුන් වහන්සේ පැවිදි බව තමයි රාහුල කුමරුන්ට ලබා දුන්නේ. එතකොට මහානකම කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. එතකොට අර සප්තාර්ය ධනය කියලා මෙතන සඳහන් වෙනවා. ඒ සප්තාර්ය ධනේ විදිහට සද්ධාව, ලැජ්ජාව, පව් කිරීමට බියවීම, බහුසුතභාවය, ආරබ්ධ වීරිය, කියන්නේ පවත්තාගෙන යන වීරිය. දෙයක් පටන් ගත්තම ඒක පවත්තාගෙන යෑම. ස්මෘතිය, ප්‍රඥාව. අනේ සප්තාර්ය ධනේ කියලා එන්නේ ඒක තමයි රහල් කුමරුන්ට ලබා දුන්නේ. ලැබෙන පරිදි මහාන කිරීම. සප්තාර්ය ධනිය ලැබෙන විදිහට මහාන කිරීම තමයි මේ බුදුන් වහන්සේ රහල් කුමරුන්ට ලබා දුන් වස්තුව. සුදොම් රජතුමා බුදුන් වහන්සේන් කළ ඉල්ලීම කුමක්ද? එතකොට බුදුන් වහන්සේන් කළ ඉල්ලීම තමයි දෙවන ඡේදයේ සඳහන් වෙන්නේ. මෙතෙන් සිට දෙමෝපියන් අවසරය නොමැතිව දරුවන් මහන කැමැත්තන් නොලබා දරුවන් මහන නොකිරීමට නියෝගයක් අනක් විධානයක් පනවන්න කියලා තමයි බුදුන් වහන්සේගෙන් සුද්ධෝදන රජතුමා ඉල්ලා සිටියේ. එතකොට මෙහෙම කියන්න පුළුවන්, මෙතෙන් සිට දෙමෝපියන්ගේ අවසරයක් කැමැත්තක් ලබාගෙන පමණක් දරුවන් මහන කිරීමට නියෝගයක් අනක් විධානයක් පනවන්න කියලා කියන්න පුළුවන්. නියෝගයක් එක්කෝ අනක් නැත්නම් විධානයක් කියන එක ලියලා තිබ්බොත් ඔබට ලකුණු ලැබෙනවා. මේක විස්තර කරමින් ඔබ ලියන ලකුණු 6කට ප්‍රමාණවත් වෙන විදිහට ගොනු කරනවා නම් ඔබට ලකුණු ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඊළඟට අපි බලමු 4 වෙනි ප්‍රශ්නය. රහල් කුමරු මහාන කිරීමෙන් තමාට ඇති වූ ශෝකය සුදොම් රජතුමා විස්තර කරන ආකාරයේ පැහැදිලි කරන්න කියලා ප්‍රශ්නයක් අහනවා. මේකෙදි ඔබ වහන්සේ මහාන වන්නට නික්මුණු දිනේ මට ඇති වූ ශෝකය. එතකොට මෙන්න මෙතන තියෙන එක මේකේ තියෙනවා, ඔබ වහන්සේ මහාන වන්නට නික්මුණු දවස් ඇති ශෝකය නන්ද කුමරු රහල් කුමර දෙන්නාගේ මුහුණ දක්නාහින් නිවින. නන්ද කුමරුන් මහනෝ ශෝකයේ තනි රහල් කුමරුන් මුහුණ දක්නාහින් සන්හුණ. උන් මහන වූ ශෝකයේ අනික් සංහිඳුවන් වූ කවුරුද? ආනාදි වශයෙන් ඡේදී තියෙනවා. ඒතර ඔබ ලිහිල් වශයෙන් මෙතන පැහැදිලි කරලා මේක ලියන් පුරුවන්කම තියෙන්න ඕන. ඔබ වහන්සේ මහන වන්නට නික්මුණු දිනී. ඔන්න ඒක ඔන්න ඇරන් තියෙන විදිහ ඔබ හොඳින් බලා ගන්න. ඔබ පිළිතුරු ගොනු කරනකොට ඔබගේ වචනෙන් බොහොම හොඳින් පැහැදිලි වෙන විදිහට ඒ පිළිතුර එකතු කරගන්න මේක. ශෝකය ඔබ වහන්සේ මහාන වන්නට නික්මුණු දිනේ මට ඇති වූ ශෝකය නන්දහා රහල් කුමරුවන්ගේ මුහුණ දැකීමෙන් නිවි ගියේය. නන්ද කුමරුන් මහනෝ කළ ඇති වූ ශෝකය එකම රහල් කුමරුන්ගේ මුහුණ දැකීමෙන් සංසිඳී ගියේය. ඔහු මහනෝ කළ ඇති වූ ශෝකය තුනී කරන්නේ වෙන කවුරුන්ද? දරුපේ මහා මුණුපේන ඇත්තේ මටම පමණක් නොවේ, ඒ කාට සමානේ? ආන්නේ আদি වශයෙන් ඔබ ඒ බොහොම ලිහිල් වශයෙන් තමන්ගේ භාෂාවෙන් ඒක හොඳට තේරෙන විදිහට ගොනු කරන්න ඕන. ඒතකොට තමයි රහල් කුමරු මහාන කිරීමෙන් තමාට ඇති වූ ශෝකය සුදොම් රජතුමා විස්තර කරන ආකාරය පැහැදිලි කරන්න කියලා තමයි ඔබට මේ ප්‍රශ්නෙ අහන්නේ දරුවනේ. ඉතින් දරුවනි, ඔබ මේ පිළිතුරු ටික බොහොම සංයමයෙන් මේ ලියන්න ඕන. මොකද ඔබට ලැබෙනවා මේ ප්‍රශ්න පත්‍ර දෙකටම පැය 3කුත් විනාඩි 10ක කාලයක්. ඒකින්ද ඔබ බොහොම කල්පනාවෙන් ඒ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියන්න. ඊළඟට දැන් ගද්‍ය ඡේදයේ තමයි ඔය විදිහට අපි දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි පත්‍රයේ පළවෙනි කොටසේ කෙටි ප්‍රශ්න ටිකක්, ඒ වගේම දෙවෙනි ප්‍රශ්නයේදී ගද්‍ය ඡේදයක් හෝ පද්‍ය ඡේදයක් ඔබට ලබා දෙනවා කියලා කිව්වා. අපි පද්‍ය පන්තියකුත් රැගෙන පොඩ්ඩක් බලමු ඔබට ඒ පද්‍ය පන්තියකටත් පිළිතුරු ලියන ආකාරය. මේකෙදී අපි අරන් තියෙන්නේ අලුත් ගෙනා මනාලිය කියන පද්‍ය පන්තිය. අපි බලමු මේ පද්‍ය පන්තිය පිළිබඳව විමසලා. හිස නමා ගතිය සිහින් රතැඟිලි පටලවා ගති. සතියකට පෙර ගෙනාවර විලිබරේ මගේ රන්වන් මනාලිය. දැල්තිර අස්සෙන් පිනී ඈ ඔබ යනු මොබයිනු. පටපිලිගෙන අබරණ පෙට්ටිගෙන ඇසේ නොපෙනෙන විටන් සාලයෙන් කාඹරේට කාඹරයෙන් සාලයට යන පාහඬ. මා වෙත ඉතත් ඈ වුවමනාවක් කිසිත් නැතිවද නොරැඳී පලායේ. ගෑවිල වුණේහි නැතරන්වන් සමයෙහි හෙරන සුස්මේහි සුවඳය ඒ ඈබඳ සුවඳ දැනෙන්නේ මට විතරද. පෙනී යෑ ඇසේ දැනී මට ගී හැමතැන. දැන් මේ පද්‍ය පන්තියක් ඔබට ලබා දුන්නාට පස්සේ ඔබ බලන්න ඕන මේ පද්‍ය පන්තිය ලබා දීමේ අරමුණ මොකක්ද කියලා. දැන් මේ අලුතකිනා මනාලි කියන පද්‍ය පන්තියේ අරමුණ තමයි මනාලියකු තමාගේ නිවසට කැඳවාගෙන එන ලැබූ අලුත් මනාලිය. මනාලිය තමයි කැඳවගෙන ඉන්නේ. පිළිමදේම මනමාලයාගේ සිතේ ඇතිවන්නා වූ අව්‍යාජ වූ හැඟීම්, මනමාලයාගේ සිතේ ඇතිවන අව්‍යාජ හැඟීම් තමයි මේ අලුතකිනා මනාලිය කියන පද්‍ය පන්තියෙන් අපට පෙන්වා දෙන්නේ. අලුතෙන්ම මනාලියක් ගෙදරට කැඳාගෙන ආවට පස්සේ ඒ ගෙදර ඒ කාලය තුලදී ඇතිවෙන තත්ත්වයේ මනාලයට හා මනාලියට ඇතිවෙන තත්ත්වය තමයි එතනදී කියන්නේ. එතකොට මනාලයාගේ සිතේ තමයි ඒ ඇතිවෙන හැඟීමක් විදිහට තමයි මේක අපිට දීලා තියෙන්නේ. හිස නමා ගතියේ න අලුතෙන්ම මනාලියක් ගෙදරට ගෙනාවට පස්සේ හිස කෙලින් කරගෙන චණ්ඩි කමට ඉන්නේ කොහොමද හිස නමාගෙන ඈ සිහින් රතැඟිලි පටලවා ගති. සිහින් මොහුට පේන්නේ රතු ඇඟිලි නේද, පටලවා ගති. සතියකට පෙරගෙනවල් සතියකට ඉස්සලා තමයි මේ මනාලිය කැඳගෙන ඇවිල්ලා තියෙන්නේ. විලිබරය මගේ රන්වන් මනාලිය. බොහොම ලැජ්ජයි මේ මගේ රන්වන්. මට රන්වන් විදිහට තමයි මේ ලස්සනට, තාමත් ලස්සනට මේ මනාලිය පෙනෙන ආකාරය තමයි කවියා පෙන්වලා දෙන්නේ. දැල්ටිර අස්සින් පෙනෙයියේ. එතකොට හරියට තාමත් මොහුට මේ මනාලිය වටහා ගන්න බෑ. මේ පිම් කරලා මේ මනාලියක් වුණ එකක් ගැන නෙවෙයි දරුවනි මේ කියන්නේ. මේ මනාලිය දෙමාපියන්ගේ යෝජනාවෙන් විවාහපත් වුණ එකක්. ඉතින් ඒ වෙනකොට තමයි ඒ එහෙම කෙනෙක්ගේ අත්දැකීමක් තමයි අපිට මේ පෙන්වලා දෙන්න යන්නේ කවියා. ඔබ යනු ඔබ එනු. එතකොට මේ අනුප්‍රාසවත් භාෂාවක් යොදා ගනිමින් එහෙත් මෙහෙට එන හැටි බොහොම රිද්මයානුකූලව ජීවි දිසානායකයන් අපට මේ නිසෙස්සාරේ පද්‍ය තුලින් පෙන්වා දීමට උත්සාහ කරනවා. පටපිලිගෙන අබරණ පෙට්ටිගෙන, තාමත් ගෙදර තියෙන තමන්ගෙනාව බඩු ටික තමයි මේ මනාලිය එහෙට මෙහෙට ඇර යන්නේ. ඇසේ නොපෙනෙන විටත් තාලීන් සාලීන් කාඹරේට කාඹරීන් සාලීට මොන යන එන හැටි පෙන්න දෙනවා. නාට්‍යචිත අවස්ථාවක් වගේ යන පාහඬ මා විට ඉතත් උවමනාවක් කිසින් නැතිවද නොරැඳී පලා යයි. උපහාස රසයක් සිවෙනවා. ඈ එනවා තමන් ළඟට ඉන්නේ ඔන්න යනවා. ගෑ විලුණෙහි නැත රන්වන් සමයෙහි හෙළන සුස්මී සුවඳයි ඈබද සුවඳ දැනෙන්නේ මට විතරද? මො හිතනවා මේ මෑගෙන මේ මියාගේ සුවඳ එයාගේ පහස ලැබෙන්නේ මට විතරද කියලා මම හිතනවා. ඕන දැන් ටික කාලයක් ගියාට පස්සේ පෙනෙයි ඇසේ දැනෙයි මට ගියේ හැමතැන. මේ හැමතැනටම මේ හඬ එහෙනවා කියලා කියනවා. මෙම පද්‍ය පන්තියේ ඕන ප්‍රශ්න අපි බලමු මේකෙදි ලබා දෙන ප්‍රශ්න කොහොමද ඔබට ලබා දෙන්නේ කියලා. කෙටි විස්තරයක් තමයි මම මේ අලුතගේ නාමනාලිය පිළිබඳව ඔබට කරේ. ඔබ හොඳින් මේ කියවලා අර්ථ වටහාගෙන මේ පද්‍ය පන්තියේ ඒ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු ගොනු කරගන්න. මේ පද්‍ය පන්තියේ සඳහා මනාලියගේ ලැජ්ජාශීලී ස්වභාවය පිළිමවන නිදසුන් දෙකක් ඉදිරිපත් කරන්න කියලා කියනවා. මෙම ලැජ්ජාශීලී ස්වභාවය පෙන්වන නිදසුන් දෙකක්. එතකොට ලැජ්ජාශීලී ස්වභාවය පෙන්වන නිදසුනක් විදිහට හිස නමා ගතිය සිහින් රතැඟිලි පටලවා ගති කියන කාව්‍යෝක්තියෙන් අපිට ගන්න පුළුවන්. මා විත විතත් උවමනාවක් කිසින් නැතිවද නොරැඳී පලායි කියලා එතන අපිට ගන්න පුළුවන් මේ පද්‍ය පන්තිය තුලින්. එතකොට ඒකට ඔබට ලකුණු 4ක් ලැබෙනවා. පද්‍ය පන්තිය සඳහා යොදාගෙන ඇති බස්වහර එහි සාර්ථකත්වය උදෙසා බලපා ඇති ආකාරයේ කෙටියෙන් විස්තර කරන්න කියලා කියන පද්‍ය පන්තිය සඳහා යොදාගෙන ඇති බස්වහර. එතකොට ළමයි අපිට බොහොම පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් භාෂාවක්, සරල භාෂාවක් මේකෙදි ජීබි දිසානායකයන් යොදාගෙන තියෙනවා. සරල බව, සංක්ෂිප්ත බව, ව්‍යංගාර්ථවත් බව, අනුප්‍රාසවත් බව හා වාක් චිත්තමැවෙන සුළු වීම මේ භාෂාව ඒ යොදාන තියෙන අරුතගේ නාමනාලිය කියන එක. අපි බලමු ඒ එක එක වාසා ලක්ෂණ වලට උදාහරණ ඔබ සටහන් කරගන්න ඒ තැන් වලින්. සරල භාෂාව, සරල බව, සරල බව. දැල්තිර අස්සින් පෙනී යෑ. ඔබ යනු මොබෙන්. ඔබ දන්නා කියන වචන. සාලීන් කාමරයට, කාමරීන් සාලීට යන පාහඬ. සංක්ෂිප්ත බව. පෙනී ඇසේ දැනේ මට ගී හැමතැනම. අන සංක්ෂිප්තව මේ හැම දෙයක්ම එකතු කරලා කියන අවස්ථාව. අනුප්‍රාසවත් බව. සාලීන් කාමරේට, කාමරීන් සාලේට කියලා එතන අනුප්‍රාසවත්, අනුප්‍රාසවත් භාවය කියලා කියන්නේ එකම අකුර, එකම වචනය නැවත නැවත ඉදීම. ව්‍යංගාරවත්, ව්‍යංගාර්ථවත් බස් වහර. මනාලීගේ සුන්දරත්වයේ කෙල්ලේ නොපැවසී සිහින් රතගිලි රන්මන් මනාලිය යෙදුම් වලින් එය පෙන්වලා දිය තියෙනවා. ඔව් අපිට තව ඉතා කෙටි කාලයක් තියෙන. අපි බලමු මේ ටිකත් පොඩ්ඩක් ඔබට ඒ එන අනිත් ප්‍රශ්න දෙකත් කෙටියෙන් මම හඳුන්වලා දෙන්නම්. ඔබට යොමු වෙන මනාලිය කෙරෙහි මනාලියා ඇති කරගත් බැඳීම විග්‍රහ කරන කාව්‍යෝක්ති දෙකක් නම් කරන්න කියලා කියනවා. එතකොට ඇසෙයි පෙනෙයි පෙනෙන විටන්, ඇසෙයි නොපෙනෙන විටන් ගියේ හැමතැන කියන එක ගන්න පුළුවන්. ඈබඳ සුවඳ දැනෙන්නේ මට විතරද කියලා ගන්න පුළුවන්. පෙනෙයියා ඇසෙයි දැනෙයි මට ගියේ හැමතැන. ආන්නේ වගේ කාව්‍යෝක්ති තමයි මේක ප්‍රබලව අපිට පෙන්වන්නේ. ඒ වගේ සුලභ අධ්‍යක්ීම් අපූර්වාකාරයෙන් ඉදිරිපත් කිරීම, ඉදිරිපත් කිරීමට කවියා දරා ඇති උත්සාහය ප්‍රතිපල ඇසුරින් විමසන්න කියලා කියනවා. මේක ලකුණු 10ක ප්‍රශ්නයක් විදිහට තමයි ඉස්සෙල්ලා ගොනු වුණේ. දැන් ලකුණු 6ක් ලබා දෙන හින්දා ඔබ ලකුණු 6කට ගැලපෙන විදිහ තමයි ඔබ පිළිතුරු ලිවිය යුත්තේ. විවාහය යනු සුලභ අධ්‍යක්ෂක වූද මේ පද්‍ය පන්තියේදී මනාලිය පිළිබඳව මනාලයා හෙවත් පාඨකයා අතර ඇති වූ සියුම් සංවේදී මනෝභාවයන් අපූර්වාකාරයෙන් ඉදිරිපත් කෙරේ. සමස්ත පද්‍ය පන්තියේම දුවනට කෙරෙන්නේ මනාලියා සිය මනාලිය කෙරෙහි ඇති බැඳීම හා ඒ නිසා ලබන ආස්වාදයයි. අනේ ආදී වශයෙන් ඔබ මේ ප්‍රශ්නයට පිළිතුරු ගොනු කරන්න. එහෙනම් දරුවනි, අද ඔබට පළවෙනි පත්‍රයේ පිළිබඳ මම සාකච්ඡා කරවුවේ. මම හිතනවා ඔබට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. අපි බලමු අද පළවෙනි දවස සාහිත්‍ය රස ආස්වාදයේ මම ඔබට රවි ඊනඟ දවසේදී මීට වඩා කරුණු පිළිබඳව ඊන දෙවෙනි ප්‍රශ්න දෙවෙනි පත්‍රයේ පිළිබඳව කරුණු ගොනු කරන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ආයුබෝවන්.